මේ කරුණට අදහසක් නෙමෙයි මගේ ප්‍රශ්නේ. එදා නවත්තපු ප්‍රශ්නේ තියෙන්නේ මං කියන්න දෙස සමාවෙන්න කරදර කරනාට.
කියන්න කියන්න, මගේ ඔළුවේ නෑ කොතන නැවතුද මොකද්ද කියන්නේ.
සර් දැන් අර මං කිව්වේ බණක් අහලා දැන් මේක දැනුම දරාගෙන ප්‍රායෝගිකව විමසීමක් කරන්න උත්සාහ කරද්දී මේ ඇස් අරගෙන කරන එක මං කියන්නේ සර් විමස يعني හිත හිත ඉති හිතවිලි එන්නේ නැතුව යනවා සමාධි වෙනවයි කියන එක තැන වැරද්දක් තියෙනවයි කියලා මට තේරෙනවා දැන් එතන වැරද්ද. ඒ කියන්නේ එතන විමසීම නැවතුණා සමාධිය විසින් ලැබගත්තා මේ කියන්නේ සමාධිය ගිලගත්තා වගේ එතන මේ වැරද්ද තේරෙනවා. එතකොට මං කල්පනා කරා දැන් මේ වැරද්ද අකාමකා කරලා ආයෙත් කරන්න තියෙන්නේ එතනමනේ. කිහින්ද ආයෙ මං බලද්දී මට හිතෙනවා සර් තව වැරදි ගොඩක් වෙනවා. එතනදී එකක් තමා දැන ගැනීම කියන තැන, එහෙම නැත්නම් ඇසීම කියන තැන ලැබීමක් වෙලා ඒක බාර අරගෙන විමසනවා කියන දෝෂේ තමා දෙවනි දෝෂේ. පළවෙනි දෝෂේ සමාධිය පැස ගැනීම, දෙවනි දෝෂේ අර රූපම් කියන්නේ එතන ලැබීමක් වෙලා විමසනවා කියන ඒ දෝෂේ. එතකොටස වෙන්නේ නොදැනුවත්වම අර තාර්කිකවට ගිහිල්ලා ඇත නැත පැනීම වගේ. අර මං සර්ට හැමතිස්සෙම කියනවා සර් මේක දැනීම ඒක මම දෙවනි හිතකින් යන්නේ කියලා. ඒ කියන්නේ එතනදී තාර්කිකව දැනීම නොදැනීමට සාපේක්ෂ කරලා නිකන් එතන ඇත නැත පැනීම යන අර වගේ දෝෂයක් එනවා. එතකොට එතනත් තාර්කිකව යන්න යනවා දෙයක් ලැබීමක් කියන එක ප්‍රේදි නැතුව. එතකොට එතනත් ඇත නැත දෝෂෙම කියන තුන්වෙනි එකක් තියෙන එකත් එතනම වෙලා යෙදෙන යෙදීමේදී ඒක වෙලා කියලා තේරෙනවා. ඒ කියන්නේ තාම බුදුහාමුදුරුවන්ගේ දහමට ලං වෙලාවක් නැහැ සක්කාය දිට්ඨිය තුල කැරගෙන එකක් කියලා මට තේරෙනවා. එතකොට දැන් මට තේරෙන්නේ තාම බින්දුවේ ඇත්තටම බණක් අහුවට ප්‍රශ්න ඇහුවට ඇහිලා නැහැ තමයි. ඇහිලා නැහැ තමයි. හැබැයි ඒ මට වැරද්ද තේරෙනවා. මම ප්‍රායෝගිකව දඟලන හින්දා වැරද්ද තේරෙනවා. හැබැයි මම ඇස් අරගෙන විමසීමක් කරාට ඉන්නෙත් එතන තමයි. මම ඒක සරලව කිව්වොත් අර දැන් අපි හිතමුකෝ පරිසරය හදාගෙන සමාධියක් තියෙනවා නම් බණත් අහලා විමසනවා නම් ඇත්තටම වෙලා තියෙන එකම දේ අර يعني කොටියා කැලේ මාරු කරාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ. ඒ වගේ තාමත් يعني සයසන් يعني Tamanta ආවේනිකුණ රාමුවෙම ඉන්නවා කියන එක තේරෙනවා. හැබැයි මං ඉන්නෙත් එතන තමයි. සර් මට උපදෙසක් දෙන්න.
ඕ ඒ එහෙම එහෙම දැන් දකින්න එක හොඳයි. කොට දැන් අන්න ඔතන පේනවාද අපි දැන් ලැබීම වැරදි කියන එක මත තමයි වැරද්දක් වෙනවා කියන්නේ. ලැබීම වැරදි කොහොමද දන්නේ ලැබීම වැරදි කියලා?
ඒ දැනුම ඉස්සර වෙලා
අන්න වැරදි කතාව නෙමෙයි අපි දාගන්න ඕන. ලැබීම කෙසේද ලැබීම කියන එක කෙසේද ලැබීම ලැබීම හරිද වැරදිද කතාව දාගන්න ගියත් ඔව් වෙන පැත්තකට යනවා. එතකොට වෙන්නේ ලැබීම නැති කරන්න, ලැබෙන බව නැති කරන්න. ඒක ආයේ දහම ඇහුණා නෙමෙයි. ඒ අනේ තීත්‍යක ගියේ අන්න ඔය පැත්ත. ලැබීම දුකක් කියලා ඒගොල්ලෝ දැක්කා. ලැබීම දුකක් කියලා දැක්කහම ලැබීම නොවෙන්න වැඩපිළිවෙලක යෙදෙනවා. සීම සීම කියලා එකක් ලැබෙනවා, ඒක තමයි ප්‍රශ්නේ. ඕක නැති වුණා නම් ඒක තමයි දුක. හරි, ප්‍රශ්නේ කියන්නේ දුක. එහෙනම් ඉතින් ඇසෙන් නැතුව ඇසීම කියන කතාව නැති වුණා නම් හරි. ඒක ඒක සාධාරණ විමුක්තිය හොයන කෙනෙකුට.
කියන්නේ සර් මං කියන්නේ ඒ පැත්තත් නෙමේ සර්. මං කියන්නේ සර් දැන් හිතන්නකො සර්, ප්‍රායෝගිකව දැන් මං හිතන්නකො මං ඇස් දෙක අරගෙන දැන් මෙහෙම පෙනීම කියන කරුණ පිටුකෝ දැන් පේනවා කියලා බාහිරට යනවට වැඩිය දැන ගැනීමක් කියලා ફોකස් එක ඇතුළට එන මට්ටමක නම් ඉන්නේ. එතකොට දැන ගැනීමෙන්ම උපන් කියලා තේරෙවිහින්න දැන ගැනීමෙන්ම උපන්නම් බාහිර කියලින් ඒ කියන්නේ දෙයක් කියලා පැනවීම කිසිසේත් නොකල හැකි නොකල හැකි. නමුත් දැන ගැනීම කියන තැන බැහැ. දැන ගැනීම කියන එක මම අල්ලගෙන විමසන්නේ. එතකොට දැන ගැනීම එතන දෝෂෙ මං කියන්නේ සමට ඒ කියන්නේ මට ඒක වචන වලින් කියන්න තියෙන්නේ එහෙම තමයි.
හරි, එතන එතන තමයි කියන්නේ. දැන් ඔන්න බාහිර දෙයක යන්නේ නැහැ. දැන් බහිත විකිට කියන කතාවට යන්නේ නැහැ. හරි, දැනගත්තේ මොකද්ද කියන පැත්තට යන්නේ නැහැ. හැබැයි දැන ගැනීම කියන එක අජ්ජත්තේ තියෙනවා. දැන ගැනීම දැන ගැනීම විමසීමේදී මේ දැන ගැනීම වැරදි කියන්න යන්න එපා. දැන ගැනීමක් තියෙනවා. ඒක ඒක වැරදි කියලා දාන්න ඒක ඉස්සර වෙන්න යන්න එපා. දැන ගැනීම මොකද්ද කෙසේද මේ? හරි, අපි දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් විමසනවා. ඒ දැන ගැනීම පාදක කරගෙන හැබැයි දැන ගැනීමේ බැස ගන්න නැතුව දැන ගැනීම උදව් කරගෙන ඒ දැන ගැනීම කියන කතාව අර අර වතුරේ බල්ලා එක්ක හිතන්න. වතුරේ බල්ලා කියන ඒ බල්ලාගේ ඉඳන් විමසනවානේ. එසේද ලැබීම, එසේද දැන ගැනීම, ඒ ඒ සකස් වීම කියන පැත්තට යමු වෙනවා. දැනගෙන සකස් වෙනවනේ.
ඊටකොට වෙන්නේ දැන ගැනීමෙන් උපන් කියලා එහෙම කියන්න ගත්තාම වෙන්නේ දැන් ඒ කියන්න ගත්තිම දැන ගැනීම කියන එකට ඇත්තටම ඒකත් බොරුවක් වෙනවා වගේ. ඒ කියන්නේ දැන ගැනීමෙන් උපන් කියලා පැනවීමක් භෞතිකව නොකල හැකි කියද්දිම දැන ගැනීමක් කියන ගැනීම එහෙම කියන එකත් බොරුවක් වෙනවා. අරක මතනේ දැන ගැනීමක් කියන එකක් කියන්නේ වෙන්නේ.
ඔව්, දැන ගැනීමෙන් උපන් කියන්නේ දැන ගැනීමක් වන්නදේ. ඒක බොරුවක් කියලා පේනවා. දැන් දැන ගැනීමෙන් උපන් කතාවක් නේ. දැන ගැනීම කියන සිද්ධියේ යෙදීම මොකක්ද? දැන ගැනීම කියන එකේ උපන්න දැනගත්තු දේවල් නේ. දැන ගැනීම කියන සිද්ධියේ යෙදීම මොකක්ද?
ඒ කියන්නේ ඩොක්ටර් මේ දැනගන්න ඕන දැනගෙන තියෙන ඔක්කොම ඩොක්ටර් නිරෝධ සංඥා කියන නුවණ ආවන ඔතන හරිනේ ඩොක්ටර්. එතකොට මම හිතන ගොඩක් මම හිතන්නේ නිකයි මගේ පොඩි මඤ්ඤණාවක්. දැනගන්න ඕන දැනගෙන තියෙන ඔක්කොම නිරෝධ සංඥා වතුර වලේ බල්ලා.
ඔව්, නිරෝධ සංඥා කියන මඤ්ඤණාවේ ඉන්නවා. ඒ වුණාට ඒක උදව් කරගෙන තමයි යන්නේ. ඒ සංඥා මොකක් හරි ආකාරයක් ස්වභාවයක්. ඒවා තමයි ආකාර ලිංග නිමිති උද්දේශ. ඒ දැන් ඕක නිරෝධ ධර්මයක් කියන එක අපි හිතන එක. අර පරණ දැනුමක් ආයේ දාන්න. දැන් ඒක අර ඥානය එක්ක යෙදීමේදී මෙසේ කියනකොට අර සතර ඥානෙ යෙදෙනවා. ඉතිරූපාය ඉතිරූපස්සමදේ ඉතිරූපස්ස අත්ථගමෝ කියන ඒ නුවණ එක්ක අර දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන හතර යෙදෙනවා. ඔක අපිට වචනයට දාන්න වෙන්නේ නිරෝධ ධර්මයක් උපද්දගෙනනේ කියලා වගේ තමයි කියන්න වෙන්නේ. ඉපදිලා නැති දෙයක් උපද්දගෙනනේ වගේ. වතුරේ බල්ලා ගැන විස්තර කරනකොට කියන්න වෙන්නේ ওই විදිහට ඉපදිලා නැති දෙයක් උපද්දගෙනනේ. හැබැයි ඒ ඒ ඒ විස්තරේම නිකන් ගන්න පුළුවන් දෙපැත්තක් තියෙනවා. يعني බල්ලාගෙන විස්තරයක් මේ කරන්නේ. තැතිලා නැති බල්ලෙක් උපද්දගෙන. කියන පැත්තට ගියොත් එහෙම ආයේ ලෝකෙ. මේ දෙයක් ලැබෙනවා. අටගෙන නැත්නම් නිරෝධ නා. අර අර කතාව යෙදෙනවා. දන්න දැන් මේ සකස් වීමේ නොවීම. සමුදයේ වය. සකස් වීමේ නොවීම කියන ඒ උදේවය සමුදේවය ඒකයි අර ඥානෙත් එක්ක තේරුණා. ඒ කතා කිරීම තියෙන්නේ සමුදේ එක්කනේ. ඔය බල්ලා හට ගැනීම වෙන්න බැරි දෙයක් කියලා කියන්නේ මේ කතාවක් නේ තියෙන්නේ. දැන් ඒ ඒ සමුදයේ නොයෙදීම තමයි වය කියන්නේ. එකත් එකත් අවිද්‍යාව මත නොදන්නකම මත කතාව. හැබැයි ඒ කතාවෙන් තමයි ඔක කියන්නත් පුළුවන්. ඒ කතාව කියනකොට බල්ලා ගැන අදහසකින් අහන්නත් පුළුවන්. ඔය සකස් වෙන බල්ලා යෙදෙන්නේ නැහැ. ඒ සකස් වෙන බල්ලා යෙදෙන්නේ නැහැ. හැබැයි ඔය සකස් වීම යෙදෙන්නේ නැහැ කියනකොට වෙන කතාවක්. බල්ලා ගැන අදහස් මාත්‍රයක්වත් නැහැ. සකස් වීම සංස්කරණ සමුදය. සමුදය යෙදෙන්නේ නැහැ කියනකොට ඊට වඩා වෙනස්. ඒ යෙදෙන්නේ නැහැ කියන එකේ යෙදෙන්නේ නැහැ කියන අදහස දිමේ ගන්න ඕන. සමුදය ගැන එසේ නොකියමි තමයි ඉත කියන්නේ. අපි සමුදය ගැන කියන එක එසේ නොකියමි වෙනවා. සමුදය සමුදයෙන් දකිනකොට.
ඒ කියන්නේ උතර නිරෝධ සංඥාවට උපමා කරලා තියෙන්නේ මිරිගුව කියන එකත් එතන පොඩ්ඩක් ගන්න වෙනවා චුට්ටක් නේද?
මිරිඟුව මිරිඟුව ස්වභාවයෙන් දකිනවා. එතකොට මිරිඟුව ගැන කතා. මිරිඟුව හැංගීම එනකොට මිරිඟුව ගැන දැන් මොනවා හරි විස්තරයක් එනවද? මිරිඟුව කියන්නේ මේකයි. එනවනම් ඒක අර ඒ ආයි මිරිඟුව දැකලා නෙවි.
ඔව්. එනවනම් ඒක ආයෙත් දැනගෙන ඉඹට ගිහිල්ලා ආයෙත් අත දෙකට ගිහිල්ලා කාලයට අවුල ආයෙත් ලෝකේ. නේ ડોක්ටර්.
ඔව්. මිරිඟුව කියලා ස්වරූපයක් හදාගෙන ඒකේ ලැබගෙන
ඔව් අන්නරි ඔව්
ලැබීම ලැබීමක් ඉසිඳු ආකාරයක ලැබීමක් වෙන්නේ නැහැ තථාගත ධර්මයේ. අර මුලින් කියපු එක තථාගත ධර්මයට අනුගත වුණා නම් ඉසිඳු ආකාරයක ලැබීමක් වෙන්න ඒක ඒක අපිට උදව් වෙනවා අර නිකන් ගයිඩ්ලයින් එකක් වගේ. මේ අපේ අදහසක් දාගත්තද නැත්නම් එහෙන ධර්මයට අනුව ඒකට අනුගත වුණාද? අනුගත වුණා නම් ඒකේ ලක්ෂණය තමයි කිසිම ලැබීමක් කිසිදු ආකාරයක ලැබීමක් අපාවන්නේ.
ඔව් ડોක්ටර්, තව කෙනෙකුට දකින්න බෑ කියනකොට ඒක ලොකු විශේෂත්වයක් තියෙනවා නේද? වෙනදා ඇත්තටම ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා මේ තව කෙනෙක් හිතන එකක් තව කෙනෙකුට දකින්න බෑ කියලා. හැබැයි මේක මේ අද මට තේරුණා මේක මේ සකස් වුණු දෙයක්. ඒ කියන්නේ තව කෙනෙක් දකින්න කියලා කියන්නේ දැන් මම ඉන්නවා මම තව කෙනෙකුට පේනවා කියන අදහස පිළිඟ තියෙනවානේ. හැබැයි ඒක හටගෙන නැත්තම් තව කෙනෙක් කොහොමද ඒක දකින්නේ? එතකොට ඒක තව ස්ථිර වෙනවා ඒක. ඇත්තනම අර අහනවා කියනකොට ධර්මය අහනවා කියනකොට එදාට 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 නැවත නැවත මේ තේරුම වැඩි වෙනවා. දැන් මුලදී අහන විදිහට නෙවෙයි අද වුණේ. හ්ම්. එතෙන්දී ලොකු තේරුමක් ලැබුණා මේ අර විඤ්ඤාණය වූ ස්වභාවය.
ඔව්.
එහෙම වුණා නම් තව කෙනෙකුට දකින්න පුළුවන්ද?
හ්ම්.
ඒක ඇත්තම ඒක
ස්වභාවය යන්නේ ඒක හරියට.
ඔව්.
තව කෙනෙකුට දකින්න පුළුවන්. ගෝචර නැහැ.
ඔව්. එතකොට දැන් මම හිතනවා මාව පේනවා කියලා.
හ්ම්.
එහෙම අට ගැනීමක් වෙන්න බෑ තව එක්කෙනෙකුට දකින්න බැරි නම්.
අන්න හරි. දැන් අර බල්ලගේ උපමාවේදී බල්ලා හිතනවානේ අර වතුරේ ඉන්න බල්ලා අනිත් අයටත් පේනවා කියන්නේ.
ඔව්.
මොනවද අනිත් අයටත් පේනවා කියන තැනට යනවා කියන්නේ අපි ලෝකය සකස් කළා. දුක සකස් කළා. සකස් වීම කියන තැනට හිත පිහිටියේ නැහැ. සකස් වීම කියන එකේ සකස් වන දේවල් මට්ටමට යන්න බෑ. ගියාන මට පේනවා කියන එක අනිත් අයට පේනවා කියන තැනින් අපිට තේරුම් ගන්න පහසුයි. මම කිව්වේ අනිත් අයගේ කාගේ හරි මොකක් හරි ආයතනයකට ගෝචර වෙන මට්ටමට ගේනවා. මගේ ශරීරය කියලා මට විතරක් පේනවා කියන තැනක අපි නවතින්නේ නැහැ. මේ වාඩි වෙලා ඉන්න ශරීරය එහෙම හිතෙනවා. මට විතරයි ඒක පේන්නේ.
ඒ කියන්නේ ડોක්ටර් මේ ආසේ ඇවිදින කුරුල්ලගේ මේ පහසටන් හොයනවා වගේ වැඩක් කරන්නේ අපි.
අපි පාසකම් පිහිටෝලමයි ගන්න.
මොනවද හරි ඔව්.
දැන් මේක කියද්දි අපිට තේරෙනවා වගේ තේරෙනවනේ ඒ වුණාට යෙදෙන යෙදීමේදී එහෙම නෙමේ ගැප් එකක් තියෙනවා කියලා මං කියන්නේ. මං කියන්නේ සර් දේශනා කරත් ස්වාමීන් වහන්සේ දේශනා කරත් අහගෙන ඉද්දී එකරුණා තේරෙනවා යෙදෙන මගේ ප්‍රායෝගිකව යෙදෙන යෙදීමේදී වැරද්දක් තේරෙනවා. හැබැයි යෙදෙන යෙදීම එහෙමමයි කියන්නේ. ඊට පස්සේ මං කල්පනා කරා දැන් මේක දිගින් දිගටම මෙහෙම වෙනවනේ. ඊට පස්සේ සර් මට කිව්වා ගියසරේ මතක නැහැ දැන් එහෙනම් ධර්මය අහන්න සුදුසුයි. දැන් ධර්මය ඇහිලා නැහනේ. දැන් එහෙනම් ධර්මය අහන්න සුදුසුයි. එහෙනම් අහන්න කියලා. ඊට පස්සේ මේ දැන් මට ගොඩක් කලාවට සමාධි වෙන ගොඩාක්ම සමාධිය ප්‍රබල වෙන අවස්ථාවක් මම තෝරගත්තා. ප්‍රායෝගික ජීවිතයේ උදේපාන්දර අපි මොක තුනට විතර ඇහැරෙනවා නම් ඒ වෙලාවට ගොඩාක් හිත පිරිසිදුයි. මොකෝ يعني සමාධි භාවනාවක් කියන එකක් කරන්න අවශ්‍යම නැහැ. කොහාටවත් හිත යන්නේ නැහැ. ගොඩාක් පිරිසිදුයි සමාධි මනස. ඊට පස්සේ එතනදී ගැඹුරු දේශනාවක් එක කල්ලාතුව තෝරගෙන නෝට් කරගෙන තිබිලා මං ඇහුවා ළඟදී දුත්‍ය දය සූත්‍රය කියන එක. ඊට පස්සේ කේවලි සහ තාදී කියන ඩිස්කෂන් එක. ඊතකොට අර දුත්‍ය දය ඒ වගේ සූත්‍රයක් අහද්දී දයම් පටිච්චන් වල يعني පටිච්ච සම්පත්‍යම් පටිච්ච සමුප්පන්නම් කියලා අර මට සිංහලෙන් කියනවා. ඇහැ රූපයෙන් චක්කු විඤ්ඤාණයටවත් චක්කු විඤ්ඤාණයෙන් ඇහැ රූපයටවත් කියන දෙපැත්තේම නොයෙදීම තමයි කියන්නේ කියලා එතනදී විමසීමක් වෙනවා. ඒ විමසීමත් එක්කම සමාධියක් වගේ එකක් තියෙනවා. හැබැයි ඒක සමාධියක් කියලා අර මේ යට වෙන සමාධිය නෙමෙයි. දැන් මම දෝෂේ දකින්න හින්දා එතනදී ලොකු බරසැල්වීමක් තියෙනවා. හැබැයි මේකේ ජීවත් වීමේ මේ දෙපැත්තක් තියෙනවා. දැන් අර වගේ මනසකින් එහෙම අහද්දි ඒක දිහැකි වගේ. ඊට පස්සේ ආය අනිත් පැත්තට වැටෙනවා වගේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් දැන් අර ළමයේ දඟ ඇවිදින්න හදද්දි කවුරු හරි අම්මා හරි තාත්තා හරි අල්ලන් යද්දි ඒක දිහැකි. එයාට එතකොට හිතෙනවා හරි මට ඇවිදින්න පුළුවන් වගේ කියලා. හැබැයි අත අත්හැරිය ගමන් ආය වැටෙනවනේ හේරිකාරිය වගේ. ඒ වගේ දැන් ඒකම අහද්දි සමාධි මනසකින් එතන සමාධියටත් ගියේ නැත්තම් එතන ඒකම යෙදිලා එtti එතන වෙනසක් තියෙනවා. හැබැයි එහෙම නැතිව ප්‍රායෝගික ජීවිතයේ සමාධිය යෙදෙන අවස්ථා තියෙනවා නම් පරිසරය සකස් වීම මත තම අර අත්තර නැතිව යෙදෙන යෙදීමේදී ඉක්ම වෙන්නේ නැහැ මේ දෝෂ කියලා. මට නම් මට මං කියන තැන සර්ට තේරෙනවා ඇති මගේ දෝස්සේ. තෙරුවන් සරණයි සර්.
ඔව් ඕකේ. මට කියන්න තියෙන්නේ එකක්, ඔය සමාධියට බය වෙන්න එපා. සමාධිය එන එක වැරදි කියලා කොහෙන් හරි ඔළුවට වැටිලා තියෙනවා. අදියාවට බය
නෑ. ඒක වැරදි කියන එක මට අත්දැකීමෙන් දන්නවනේ දැන් සර්. මම කිසිම එතන ඒ කියන්නේ විමසන්න ගිහිල්ලා එතෙන්ට එද්දි මම විමසීමට නෙමෙයි යන්නේ සමාධියේ ඉන්නවා. ඉතකොට මට දැන් ඒක තේරිලා තියෙනවනේ එතන වැරදි කියන්නේ විමසීම නැවතුණා කියන්නේ සිතුවිලි එන්නේ නැහැ කියන්නේ එතන ධහම දැක්ක නෙමෙයිනේ. ඉතකොට එතනත් භයානක තැනක් කියලා මට තේරෙනවා නේ සර්.
නෑ එහෙම එහෙම අන්න ඒ තේරෙන එකේ වැරද්දක් තියෙනවා. මේක වැරදි කියලා දන්නවා. සමාධිය වැරදි කියලා දැනගත්තේ කොහොමද? කවුද ඒක දන්නේ? ඒ ආයේ අදහසක් දාගන්නවා. සමාධිය එනවා නම් ආපු දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඒකට බය වෙන්න එපා.
ඉතකොට විමසීමක් වෙන්නේ නැහනේ.
ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ අදහස් දාගන්න එපා. මේ විමසීමක් වෙන්නේ නැහැ. විමසීමක් වෙන්න ඕන කතාව අවශ්‍ය නැහැ කෘත්‍යයේදී. මාර්ග කෘත්‍යයේදී. ආය අමුතුෙන් ඉඳන් විමසනවද විමසන්නේ නැද්ද කියලා බලන්න අවශ්‍ය
නැහැ. ඒක
සමාධියද නැද්ද කතාව අදාළ නැහැ. හරි.
ඊතෝර මෙන්න මෙහිම අවස්ථාවක් තියෙනව නේද සර්? මෙන්න මෙහෙම. මේ දැන් දැනගැනීමක් මොනවා හරි කියන්නේ ඇතුළට ફોකස් එක තියෙනවා නම් දැන් දැනගැනීමක් මගේ බාවින් දැනුවත් වෙද්දි එළියට නෙමෙයි අතුලට ફોකස් එක මේ මට කියන්න
තේරෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි දෙයක ලැබගත්තා නම් දෙයක් ලැබුණා නම් අපිට කතා කරන්න දෙයක් තියෙනවා වචනයට පෙරලන්න දෙයක් තියෙනවා නේද? ඕකේ අනිත් පැත්ත හිතන්න. එහෙම යෙදීමක් වෙන්නේ නැත්තම් ලැබීමක් ලැබ ගැනීමක් ප්‍රතහනක් නිහිතී ඔවා වෙන්නේ නැත්නම් දැන් වචනෙට පෙරලීමක් තියනවාද? වචනෙට පෙරලීමක් කියන්නේ ඒක සද්දේ කතා කරන්න වෙන්න පුළුවන්, හිතෙන් හිතන්න වෙන්න පුළුවන්, කයෙන් ක්‍රියා කරන්න වෙන්න පුළුවන්. හරි. ඒව ඔක්කොම මේ ලැබීමක් එක්ක යෙදෙන කරුණුනේ. දැන් ඒ යෙදීමේ සිදු නොවුනනම් ලැබ ගැනීමක් කියන කතාවක් නොයදෙන පැත්ත නම් දැන් කතාවක් තියනවාද? කතාවක් යෙදෙන්නේ නැහැ. වචනෙන් වෙන කෙනෙකුට කතා කරන එක විතරනේ. තමන් එක්ක කතාව යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර අදාළ නැති.
අන්න ඒක තමයි මම කියන්නේ. හිතේ හිතේ කතා කරන ගතිය එතරම් ලොප් වෙනවා.
ඔව්. හිතේ ඒක ධර්මතාවයෙන්. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනනේ. එහෙම නොවුනොත් නේ වැරද්ද තියෙන්නේ. අපිට එහෙම නොවන එක නෙවෙයිද? මේ කතාවේ යනවා. මේ කතාවේ යනවා කියන්නේ මේ ලැබීමක් කියලා. එතකොට උපයි එදෙනවා නම් ආයේ ඒකේ විමසීමක කතාවකුත් නැහැ. ඉලක ගැනීම වෙන්නේ නැත්තම් ඒ මාර්ග කෘත්‍ය කියනකොට ඒ ලැබීමක් නැහැ. හරි. එතකොට කතාවක් නැහැ. කතාවක් නැහැ කියන්නේ ආපහු සමාධිය තමයි. ඒකයි මම කියේ සමාධියට බය වෙන්නේ නැහැ. හරි. කතාවක් කියදෙනවා කියන්නේ සමාධිය නැහැ. සමාධිය කියන්නේ ලෝකෙටයි සමාධිය කියනවා. ඒ වුණාට ආවේ යදෙන එක යදෙන්නෙම නැහැ කියන්නේ දැන් ඒ නිවර්ණ නැහැ. හරි. ඒකට ඒ නිවර්ණ නොයදෙන ඔකේ ඔකේ පැති දෙකක් තියෙනවා. දැන් මිච්ඡා ප්‍රතිපදාවයි සම්මා ප්‍රතිපදාවයි කියලා තියෙනවානේ. සාන්දරෝ දේශනා කරනවා මිච්ඡා ප්‍රතිපදාව සම්මා ප්‍රතිපදාව. මිච්ඡා ප්‍රතිපදාව තමයි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන හොමක දුක දුක්ඛන්දස්ස සමුදය හෝති. සම්මා ප්‍රතිපදාව වෙන්නේ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ ඒ නිරෝධ. හැබැයි දැන් අවිද්‍යාව අපිට බලෙන් කියන්න හරි නැති කරන්න හරිද? විද්‍යාවට හේතුව මොකද්ද? පංච නීවරණ. පංච නීවරණට හේතුව මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට හේතුව මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයයි යෙදෙන්නේ ඇයි? අසද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නෙවෙයි ආ. අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්ම ශ්‍රවණය උනේ කොහමද? අසත්පුරුෂ සේවනයි. එහෙනම් ඔකේ අනිත් පැත්ත තමයි සත්පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ඉන්ද්‍රිය සංවරය අන්න නීවරණ නොයදීම අවිද්‍යාව නොයදීම ඔය යන්නේ දැන් සම්මා ප්‍රතිපදාව. ඉස්සෙල්ලා මිච්ඡා ප්‍රතිපදාව. හරි. එතකොට ඒ සමාධිය කියන එකට බය වෙන්න ඕනේ නැහැ. විනීවරණ මනස. ඒකට බය වෙන්න ඕනේ නැහැ. ඒකයි මං කියන්නේ ඔය සමාධිය වැරදි කියලා එකක් ඔළුවට දාගන්න අවශ්‍ය නැහැ. එම කියලා නැහැ කොහෙ. නීවරණ නැහැ කියන්නේ ඒ සමාධිය නෝ. ඒක දෙවිධයකට එන්න පුළුවන්. ලෝකෙට අයිතිපත්යෙන් යටපත් කිරීමකින් එන්නත් පුළුවන් දර්ශනය තුලින්. අවිද්‍යාව දුර වෙන විදිහට එන්නත් පුළුවන්. කතාවක් නැහැ. කතාවක් නැහැ කියන්නේ අවබෝධය තුලින් නැතේ. දැක්ම තුලින්. ඉස්සෙල්ල කතාවක් නැති කරන්නේ අපි බලෙන් මම කරන දේ. යන්න හුස්මට අවධානය දීලා ඒවට අවධානය යම් නැති කරන. ඒක බලෙන් කරන මම කරන දේන්නේ. මේ 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 අවබෝධය තුළ මම කරන සිද්ධියක් නෙමෙයි හැබැයි වෙන්නේ ඒක. හරි. එහෙනම් සමාධියාව කියලා බය වෙන්නේ නැපා. බය වෙන්න ඕන අර ලැබ ගැනීමක් වෙනවනම් ලැබීමක් වෙනවනම් මට දෙයක් ලැබෙනවනම් තමයි බය වෙන්න ඕන. ඒක අර සමාධිය කියන එක මේකේ ලක්ෂණයක්. එතෙන්දී අපි අර විමසීමේදී එන්න ඕන මේක අර අපි බලෙන් යම් කිසි දෙයකට මේ හිත යොමු කරගෙන ආපු සමාධියක්ද නැත්නම් මේ දැක්ම පිරිසිදු වීම තුලින් හිත නොවිසිරෙන්නේ නැති බවද?
අන්න ඒ ප්‍රශ්නේ සර් පොඩ්ඩක් ඉන්න. ඒ ප්‍රශ්නෙට සර් කොට සිතිවිලි එනවා කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සිතිවිලි කියන්නේ සිතිවිලි කියලා තමයි අපිට දැන් කියන්න වෙන්නේ. ඒ දැන ගැනීම වෙද්දිම ඒක වෙන්නේ කොහොමද කියලා පේනුණා පේනවද කියන එකට හරියට කියන්න බෑ. ඒ කියන්නේ සිතිවිලි උපදින කියන්නේ මේ වැරද්ද තියෙන්නේ. උපදිද්දි ඒ මෝඩකමින් කරන පැනවීම තමයි වැරද්ද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ සිතිවිලි එන්නේ නැතුව ඉන්නවයි කියන ස්ටේට් එකකට යනවා නෙමෙයි. ඒක නෙමෙයි සිතිවිලි එනවා කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකදී රැවටි වෙන විදිහ දකිනවා නම් හැබැයි දැන් ප්‍රශ්නේ එහෙම එහෙක පිහිටර ඉන්න බෑ විනාඩියක් දෙකක්වත් වගේ. මම කියන්නේ එතන සිතිවිලි ආවට එන විදිහ මෙහෙමනි කියලා එතන ස්ටේට් එක මට කියන්නේ ඒක දිගට තියෙන්නේ නැහැනේ. ඒක අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ ආයෙත් දෙයකට යනවා. ආයෙත් අනිත් පැත්ත ගහනවා කිය. මට තේරෙන්නේ
ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එක දිගට තියාගන්න ඕන කියලා එකකුත් නෑ. අනිත් පැත්ත හැරෙනවා. කියන්නේ එකක් ඒ දෙකේම නෙමේ වැදගත්කම තියෙන්නේ. තමන්ගේ සිහිය නවන යෙදෙනවද? මොනවා හරි එනවා නම් ඒ සකස් වීම දකින්න. ඒක තමන් කරනව නෙමේ තේන්නේ. ඥානෙට පේනවා සිහිය පිටන්න විතරයි තියෙන්නේ. සකස් වීම දකින්නවා කියන්නේ දැන් ඇහෙනවා කියලා මේ වෙන් කර කර හිතන්න අවශ්‍ය නැහැ. දකින්නවා කියලා වෙන් කර කර හිතන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ කියන ඒවා බලෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. සිද්ධ වෙන දේවල්. සිහිය තියනවද නැද්ද කියන එක විතරක් ඉතින් දකින්න පුළුවන්. ඒක සිහිය නැත්නම් ඉතින් වෙන මොනවා හරි හිත හිතා ඉන්නවා. නීවරණ එහෙමත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. අවධානයක් නැතුවත් නෙමෙයි. හරි. දැට විසංයව ඉන්නවත් නෙවෙයි. අසංයව ඉන්නවත් නෙවෙයි. ඒවටත් අදහස් එනවා අපෙන්. සංඥාවක් නැතුව ඉන්නවත් නෙමෙයි. සිහිය නැතුව ඉන්නවත් නෙමෙයි. අද සිහියෙන් ඉන්නේ. ඒව එක්ක එකතු වෙන්නේ නැහැ.
නෑ වැරදි. සර් සමාධියේ ඉන්නවයි කියන්නේ අසංඥ වෙලා වගේනේ.
නෑ. සමාධියේ ඉන්නවා කියලා දන්නවනේ සිහිය තියෙනවා.
ඔව් දන්නවා. සිහියෙන්
ඉන්නේ
සත්‍යයයි. එතකොට මේ
නෑ ඒක දන්නවනම් ගැටලුවක් නෑ. දන්නවා කියන්නේ සිහිය තියෙනවා. දැන් ඕක බලන්න සතිපට්ඨානෙත් තියනා නේද? සමාධිය සමාධිමත් සිතක් නම් සමාධිමත් සිතක් බව දන්න. අජාන. සමාධිය නැත්තම් නීවරණ ගොඩේ නම් නීවරණ ගොඩේ කියලා දන්න. ඒ පජානාති ස්වභාවයක් ඒක. ඒ දන්නවා කියන්නේ මොකක්ද? තිය නැතුව ඉන්නව නෙමෙයි. සංයව ඉන්නව නෙමෙයි. නෙවෙයි සංයව ඉන්නව නෙවෙයි නේද? සංඥ සංඥේවත් නෙමෙයි නෝපි විසංඥි. විසංඥේවත් නෙමෙයි.
එහෙනම් සර් මොකද්ද අසංඥ සංඥා කියන්නේ? ඒ කියන්නේ මොකක්ද?
Yeah, take that. දැන් හිතක් නැතුව ඉන්නේ. අර බලෙන් සමාධිය ගිහිල්ලා දැන් හිත නිහඬ කරගෙන ඉන්න පුරුදු කරන එකක් තියෙනවා. එතකොට අසඤ්ඤ සංඤී වෙනවා.
ඒ කියන්නේ ඔක්ට 80න් ඉන්නවා කියලා දන්නවනේ.
නෑ නෑ දැන් සිතක් නැතුව ඉන්න පුරුදු කරන පිරිසක් ඉන්නවා.
පොඩ්ඩක් ඉන්නසෙයි.
ඒගොල්ලෝ යන්නේ අසඤ්ඤතලේ. දැන් මේ කතාව නෙමෙයි මේ. මේ තියනවා නම් සිත් තියනවා කියලා දන්නවා, සිත් නැත්නම් සිත් නැහැ කියලා දන්නවා, සමාධිය නම් සමාධිය කියලා දන්නවා, නිවරණ කියලා දන්නවා. ඔක්කොම ප්‍රජානාතික වෙයි. මේ හිතනවා නෙවෙයි. සමාධිය නම් සමාධිය බව දන්නවා මෙච්චර. ඒක කායි ගැටලුවක් කරගන්න එපා.
පිස්සු නම් පිස්සු කියලා දන්නවා.
අන්න ඒ වගේ එකක් තමයි.
නනම් පිස්සට පිස්සු කියලා දන්නවනම් ඒ කරුණෙන් මෙයාට පිස්සු බව නැහෙනේ.
ඒක තමයි ඒ බව දැනගෙන ඉන්නවා ඒක. ඒකට පිස්සු කතාවට
බව දන්නේ නැහැ. පිස්සට පිස්සු බව දන්නේ නැහැ. ඒකනේ අපේ ඒකීමේ පිස්සට පිස්සු බව දන්නවනම් ඒ කරුණෙන් මෙයා ඉක්මේ ඒක යෙදෙන්නේ නැහැ. එයාට පිස්සුව නැහැ.
ඒ කරුණට යන්න කියලා කියන. පිස්සු බව දැනගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ
තියෙන්නේ.
සර් මට උතන චූටි පැහැදිලි කිරීමක් ඕනේ. ඔය සර් කියපු කාරණේ සම්බන්ධයෙන් හිතන්නකෝ. ඔන්න මේ කුමන හෝ නිමිත්තක් අල්ලගෙන හිත සමාධි කරනවා කියන්නකෝ සර්. අපි හිතමුකෝ මෙයා ඔන්න යම් කිසි සරුණක් අල්ලගෙන ඔන්න සිහිත සමාධි කරලා ඔන්න පැයකට පස්සේ එයාට
මරියා බලා ඉන්නවා කියලා ගන්නකෝ. මරියා බලා ඉන්නවා.
එයාට මොකුත් නොදැනී යනවා.
ඔව්.
මොකුත්ම එන්නේ. ඔව්. එතකොට එතනදී අත්දකින ස්ටේට් එක අසංයනේ.
ඔව්.
එතකොට මම කියන්නේ පොඩ්ඩක් හින්ද. ඒ ස්ටේට් එකමනේ අතනත් සර්. නෝනේ.
නෑ ඒකේ මේකේ වෙනසක් තියෙනවා. ඒක එක වගේ වුණා. දැන් සිටිවිල්ලක් නැතුව ඉන්න එක කියන්නේ රූප පේන්නේ නැතුව ඉන්න එක අර අස අන්ධය අන්ධයට පේන්නේ නැහැ. දීරට ඇහෙන්නේ නැහැ. හැබැයි අපි ඇස් අරගෙන දකින්න නැතුව ඉන්න එක ගයි ඇස් නැතුව දකින්න නැතුව ඉන්න එකේ වෙනසක් තියෙනවා. ඇස පාවිච්චි කරනා නිමිති ගන්නෙ නැහැ. චක්ුණා රූපන් දිස්සා න නිමිත්තක් ගාහි හෝති. අන්ධයාගේ මේකේ ලොකු වෙනසක් තියෙනවා. තේරෙනවද? ඒක දැක්ම තුල සිද්ධ වෙන දෙයක්. දැකීම විදිහට දැක්ම තුල සිද්ධ වෙන එක. ඇසීම විදිහට දැක්ම තුල සිදුවීම. ඒ සද්ද නැතුව ඉන්න එක වෙන කතාවක්.
පැහැදිලි වෙනසක් තියෙනවා නේද? වගේ පේනවා මට ඒක ටිකක් හිතන්න ඕන.
ඔව්. ඔගේ ප්‍රධාන දේ තමයි සමාධිය ආවා කියලා බය වෙන්නේ. ඒක වැරදි කියලා කොහෙවත් කියලා නැහැ. සමාධිය නම් සමාධිය බව දැනගන්න. සමාධිය නැත්නම් සමාධිය නැති බව දැනගන්න. කියන්නේ රාගසිතක් නම් රාගසිතක් බව දන්න. දෝෂසිතක් නම් දෝෂසිතක් බව දන්න. ඒ දන්නවා කියන්නේ අපි නිකන් දන්න මට්ටම නෙවෙයි පජානා. සදෝසං චිත්තං වා සදෝසං චිත්තංති පජානා. පජානාති කියන එකේ වෙනස දැන් දන්නවනේ නේද? ඒ හිතලා ඔක දෝෂසිතක් කියලා දැනගන්න මට්ටමින් එහාට ගිය මට්ටමක් ඒ. විජානාති නෙවෙයි. ඉතින් ඒක ඥානයක් එක්ක සිද්ධ වෙන සිදුවීම. ඒ සමාධිය කියලා ගැටලුවකුත් නෑ. සමාධිය නැහැ කියලා ගැටලුවකුත් නෑ. අජානාති බව තියනවා නම්. ඥානාති බව තියෙන ඥානය එක සිහිය යෙදෙන්න ඕන. සිහිය එක ඥානය යෙදෙන්න. ඥානය අපිට බලෙන් දාන්න බෑ, සිහිය නම් බලෙන් දාගන්න පුළුවන්. ඥානය එන්න තමයි අපි මේ දහම අහන්න, හොයන්න, විමසන්න, සාකච්ඡා කරන්න, බණ අහන්න, සාකච්ඡා කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ සිහිය පිහිටන එක විතරයි. ඒක ඥානය දාන්න යන එක තමයි. ඕක හරිද වැරදිද කතන්දර දාන්න යන එක. ඒ කතා අදාළ නැහැ පජානාතිය. සිදුවීම සිදුවීමෙන් දකිනවා එච්චරයි. සිදුවීම සිදුවීමෙන් දකිනවා කියන්නේ අපේ අදහස් මුකුත්ම එකතු කරන්න බෑ. සිදුවීම සිදුවීමෙන් දකිනවා කියන්නේ අපේ අදහස් එකක්වත් එකතු කරන්න බෑ. ඒක හරිද වැරදිද කියන එකත් අපේ අදහසක්. සිදුවීමේ තියනද එහෙම එකක්. ඔය දහම හොඳට අහගෙන ඉන්න අර හොඳයි. අර කියපු ගැඹුරු සූත්‍ර ඒවා අහගෙන ඉන්නකොට හොඳ සතුටක් එයි. කියන්නේ මේ කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට සාමාන්‍ය ඔය සූත්‍ර ඇහෙනකොට මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ. දැක්මත් එක්ක ඒ හැම වචනයකටම ලොකු අදහසක් තියෙනවා. අපි අර සමහර වචන හලලා තමයි අපි තේරුම ගන්න හදන්නේ. මුලින්ම පටන් ගන්නකොට ඒ නොකිය මී කියන කෑල්ල හලලා ඉතුරු ටික ගන්නවා. රූපේ මමද රූපයෙන් වෙන් පමම. එසේ නොකිය මී කියන කෑල්ල අපිට වැදගත් තමයි. බුද්ධ දේශනාවේ හැම වචනෙම පුදුමාකාර. ඇයි බුදුහාමුදුරුවෝ මේක යෙදුවේ කියන එක වෙන වෙන නැතුව කියන්න විදිහක් නැහැ. ඒක බුදු කෙනෙකුට විතරයි මේ කියා දීම වචනයට පෙරලන එක කරන්න පුළුවන්. ඒත් ඒ වචනයට පෙරලනකොට වචනවල අදහස් දාගත්තොත් ඔන්න අපේ දෘෂ්ටිවලට රිංගනවා. ඒ වචන ටිකෙන්ම ඊතර වීමක් මම මතු කරන්නේ. ඒකයි ඒක අසාමාන්‍ය හැකියාවක්. බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඔය ඔය දැක්මත් එක්ක ගැඹුරු සූත්‍ර දේශනා හොඳට අහගෙන ඉන්න. තව තව අහන අහනකොට ඒකට යොමු වෙලා ඉන්නවා විතරයි. ආයෙ කරන්න දෙයක් නැහැ. ඒකට අනුගත වෙලා අහගෙන ඉන්නවා. ඒකත් එක්ක යනවා. ඒ කියන්නේ අපිට ඒක හිතන්න දෙයක් නැහැ. ඔතේ අහගෙන ඉන්න. එතකොට ඒ අවබෝධය එන්න එන්න එහෙම අහගෙන ඉන්න පුළුවන් වෙනවා. නැත්තම් සමහර ඒවා මේ මොකට කියනවද කතා. ඒකට සමහර කෑලි විතරයි තේරෙන්නේ. අනේ මේ හැම කියන හැම එකේම නිකන් හරි වටිනකමක් තියෙනවා. ඒකයි දැන් සමහර බණ අපිට අහනකොට අහන්න බෑ. ඒක ආයෙ ආයෙ අහලා වෙලාවක් එනවා. ඒ ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්. ඒක තමයි යමු වෙලා ඒක එක්ක අනුගත වෙලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම තියනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඒක ආයේ ආයේ අහන්න තව වෙනසක්. තෙරුවන් සරණයි.
මේ මෙන්න මෙහෙම එකක් ප්‍රායෝගිකව වෙනවා නම් අපි හිතමුකෝ. ඒ කියන්නේ ධර්ම කරුණු ඔස්සේ ඔන්න හිත ඉන්නවයි කියන්නේ. ආය ගොඩක් එතන හිත විසිරීමක් නේ තියෙන්නේ. මොකද දැන් ජීවත් වීමේදී සමහර වෙලාවට සමාධිය තියෙනවා, සමහර වෙලාවට සමාධිය නැහැ. අපි හිතමුකෝ ඒ වගේ අවස්ථාවකදී ඒ පිරිස මැදක් මැදක ඉන්න වෙනවා නම් අපිට ඔන්න ධර්ම කරුණු වගේ මතක් කරගන්න පුළුවන්. එතකොට ඒ ඔස්සේ ඔන්න හිත හිත ඉන්නවා. හැබැයි එතකොට හිත විසිරීමකට යනවනේ ධර්ම කරුණු ඔස්සේ. හැබැයි මේ ලෝකෙට අයිති දේ එක්ක හිත විසිරීමට යනවට වැඩිය එතන හොඳ වුණාට එතන ඒ කරුණ එහෙම්මම අපි හිතමුකෝ හිත සමාධි වුණ වෙලාවකත් ධර්ම කරුණු වලට හිත විසිරෙනවනේ. එතකොට තේරෙන්නේ නැහැ එතනින් එතන ගොඩක් දුර ගිහිල්ලා ඒ විසිරීමට ගොඩක් දුර ගිහිල්ලා එතනින් මිදෙන්න තේරෙන්නේ නැහැ, නුවණක් එන්නේ නැහැ. සෑහෙන ගොඩක් දුර ගියාට පස්සේ තමයි සිහිය උපදින්නේ. ඒ වගේ දෝෂයක් වෙනව නම් පත් කරන්නේ
නෑ. ඒවා ඉතින් ඒ වෙන බව දකින්න එක විතරයි කරන්න දෙන්නේ. අමුතෙන් කරන්න දෙයක් නෑ. ඉතින් දහම් කරුණක හිත මෙනෙහි කර කර ඉන්න එකේ ලොකු වරදක් නෑ. ඉතින් පස්සේ හරි දකින්න පුළුවන් දැන් මෙන්න මෙහෙම මෙනෙහි කිරීමක ඉන්නවා කියලා අන්න සිහිය එනවා. ඒ බව දැනගන්න එච්චර. බයි දහම් කරුණු විමසීම උදව් වෙනවා. දැන් අපි මේ කරන්නේ දහම් කරුණු විමසීමක්. ඒ සාකච්ඡාව ඒ සාකච්ඡා කරනකොට අපි සමහර විට සූත්‍රයක් අරගෙන මේක කිව්වේ මොකද්ද? ඒකත් එක්ක අපි අර විමසනවා. ඒ විමසීම උදව් වෙනවා. ඒකට ඒ ප්‍රායෝගිකත්වයට යනකොට ඒ දැන් මේ වයින් අර ඥානේ වැඩෙන්න උදව් වෙනවානේ. ඥානීය යෙදීම වෙනකොට ඒක කෘත්‍ය වෙනවා. මාර්ග කෘත්‍ය. ඒ ඥානේ එන්න මේ විමසීම අවදි වෙන්න ඕන. කියන්නේ මේ ධහම ඇහෙන්නත් ඕන, ඇහෙන එකට අනුව ප්‍රශ්න කර කර විමසන්න ඕන. අද්ද මේ ඇයි මෙහෙම කියන්නේ? ඉතින් ඒ විමසීම තනියෙන් ඉන්නකොට ආවත් ඉතින් ඒක එක ලොකු ගැටලුවක් නෑ. ඉතින් ඒකත් උදව්වේ. හැබැයි ඒක කෘත්‍යයට යනකොට ඒකත් වෙන සීමක් විතරයි. ඒ නුවණ ඒ දෙන්න පුළුවන්. ඒක අර සංඥාව විදිහට දකිනවා. ඒ මට්ටමට එනවා නම් ආයි දැන් ඒ දීම විතරයි සිය ඊටින විතරයි. දැන් අපි ඒ මට්ටමක නැති හින්දා තමයි මේ මෙහෙම විනසහහ සාකච්ඡා කර කර නේද? අර මට්ටම තියෙනවා නේද? ඉතින් ඒක අහුවෙලා හරි දකින්නවා කියන්නේ ලොකු දෙයක්. ඒ කියන්නේ දැන් මේ අපි සාකච්ඡා කරද්දී කියන කරුණු ගැන අපි හිතනවනේ, විමසනවනේ. ඔතනම කෘත්‍ය වෙනවා නම් දැන් මේ ඇසීම. ඇසීම කියන එකේ ඉතින් මොකුත් තේරුම් යදෙනවද? ඇසීමෙන් දැක්කොත් ඇසීමෙන් ඈතර වෙනවා. ආයි මොකුත් දැක්මකට අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඒ දැකීම තුළ මේ කතා කරන ධර්ම කරුණු ඔක්කොම තියෙනවා. ඉතින් නැති හින්දා තමයි අපි තව තව සාකච්ඡා කර කර අපි අඩුපාඩු හදාගන්න බලන්නේ නේ. දැන් බණක් අහනකොටත් එහෙමයි. අන දෙයට අනුගත වෙලා ඒක ඉන්න පුළුවන්. කෘත්‍ය කියන්නේ ඇහෙන බවින් දැක්කනම් ආය බණ අහගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒ කෘත්‍ය දෙන කෙනාටයි එක ඥාන සම්මාදිට්ඨිය ඥාන හතර තියෙන කෙනාට. එයාට ඒ සිහිය මතු වෙනවා ඥානේ. ඒකට දහම ඇහෙන්න ඇහෙන්න එතෙන්ටම යමු වෙනවා තව තව. ඒ දහම ගැන හිතනවා කියන එකත් ආයේ ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක දහම කරුණු දන්නත් ඕන, ඉනසන්න ඕන. විමසීම එහෙම යන්න මේ අතරේ කෘත්‍ය සිද්ධ වෙනකොට ඒවා අදාළ නැහැ. ඒවා ඉච්චර ලොකු ගැටලු කරගන්න අවශ්‍ය නැහැ. මේවා හොඳයි අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා පොඩ්ඩක් තව තේරුම් ගන්න. ඒ කෘත්‍ය ගැන ඒවා කතා කරද්දී දහම් කරුණු. එතකොට තමයි තමන්ම ඒ ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන්නේ. එතකොට ඒක වෙනම තමන්ගේ මානසිකත්වයට නේ එතකොට කතා කරන්නේ. අර පොදුවේ යන එකකට වඩා තමන් ඉන්න තැනට කතා කරන්නේ. ඒක ඒ විදිහට ඇහෙනවා. ඒ උන්වහන්සේලා එක්ක ඒවා සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් අපි වෙන කාටවත් අහන්න දෙයක් තියනවද නැත්නම් අපි අවසන් කරමු. හොඳයි. එහෙනම් අදත් අපි තථාගත දහම, තථාගතයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදපු අර්ථය මොකද්ද කියලා මතුවෙන ආකාරයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කළා. ඉතින් ඒ හැමෝම ශාල කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මේවා ගෙවිලා ඉවර වෙන ඒවා නෙමෙයි, යම් කිසි දවසක නිවන් අවබෝධය දක්වාම උදව් උපකාරී වෙන ඒවා. ඉතින් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්ත වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ වතුවන් දෙන යොමු වෙලා ඉන්න ඒ දෙවිදේවතාවුන් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු කරගන්න, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු ආසනාවෙන් ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් මියගිය ඥාතීන් ආරක්ෂා කරන්න. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රයක් ලෙඩ දුකක් සරසතුරු උපද්‍රයක් ස්වභාවික උපද්‍රයක් ආදී මේ කීනෝකේ කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා. වගේම අපිට තව තවත් මේ දහමේ යෙදෙන්න, දහම අහන්න, කල්යාණික සම්පත්තිය ලැබෙන්න, සාකච්ඡා කරන්න, ඒ වගේ පරිසර සකස් කර දෙන සේක්වා. ඒවට යම් කිසි බාධක තියෙනවා නම් ඒවා දුරු කරන්න අපිට උදව් කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපිට මේ නාලිකාව පවත්වාගෙන යන්න උදව් උපකාර කරන ඒ සියලුම දෙනාට අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන ඔවුන්ගේ පවුල්වල අයට, මේ ඥාතීන්ට, සියලුම දෙනාට මේ කුසල පින් අනුමෝදන් වෙලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැම දෙනාටම.
පෙරුවන් සරණයි හැම දෙනාටම.
පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි. අප්‍රමාණ පිණි
හැම දෙනාටම.
පෙරුවන් සරණයි සියලු දෙනාටම.
පෙරුවන් සරණයි.